ස්කයිල්කේ අද අපේ අටවෙනි පොඩ්කාස්ට් එක. අද අපි පොඩ්ඩක් අලුත් විදිහට පොඩ්කාස්ට් එක කරමු කියලා හිතුවා. අතර මේ අපේ පොඩ්කාස්ට් ටීම් එක ඇයට මේ දවස්වල මේ මොකද ෆිල්ම් එකක් හම් වෙලා ඒක බලලා එයාලා හැමෝම මට කිව්වා මේ අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක ගැනයි ඒකේ තිබ්බ ඇස්ට්‍රොනොමි ෆැක්ට්ස් වගේක් ගැනයි කොහොමත් මේ කොහොමාරි පොඩ්කාස්ට් එකක් කරන්න ඕනේ කියලා. අද අපිත් එක්ක ඉන්නවා මේ මදුෂ ඉන්නවා. අද අපේ වෙනදා අපේ ගොඩක් වෙලාවට පොඩ්කාස්ට් එකට සහභාගි වෙන කට්ටියට අමතරව අද මන්රංගත් ඇවිල්ලා ඉන්නවා. මන්රංගත් ඇත්තටම ඇස්ට්‍රොනොමි ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ ළඟදී රිලීස් වෙච්ච Angels and Demons ෆිල්ම් එකේ තියෙන ඇස්ට්‍රොනොමි සම්බන්ධ කරුණු ගැනයි. ඊට අමතරව මේ Angels and Demons කියන පොත, කියන්නේ ඩෑන් බ්‍රවුන්ගේ පොත සම්බන්ධත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මදුෂ, මේ අපි පොඩ්ඩක් ෆිල්ම් එකේ මොකද්ද, කොහොමද මේක මේ ඇස්ට්‍රොනොමි වලට සම්බන්ධ වෙන්නේ එහෙම කියලා පොඩ්ඩක් කතා කරොත්, කියන්නේ ෆිල්ම් එකේ මොනවාද තියෙන්නේ, මොනවාද කියන්නේ අර අපි කියනවා මේ ෆිල්ම් එක ස්පොයිල් කරන්නේ නැතුව, ප්ලොට් එක ගැන කතා කරන්නේ නැතුව අපි බලමු මේ මොකද්ද මේකේ මේ ඇත්තටම මේ ඇයි මේ ඇස්ට්‍රොනොමි වලට කැමති කට්ටිය මේ ෆිල්ම් එක ගැන මෙච්චර ඉන්ට්‍රස්ට් එකක් දක්වන්නේ කියලා මම කිව්වොත් එහෙම.
ඔව්, ඇත්තටම මේ Angels and Demons කියන ෆිල්ම් එක ගැන කතා කරොත් එහෙම මේකෙදි මේ ෆිල්ම් එකේදී ඇත්තටම වෙන්නේ අර පරමාණු බෝම්බයකින් කරන තරම් වගේ ලොකු විනාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ විනාශය කරන්නේ වෙනස්ම වූ ආකාරයකින්. ඒ කියන්නේ මේක වෙන්නේ මේ ඇන්ටිමැටර් කියලා විශේෂ වූ අංශු පද මේ පද්ධතියක් තියෙනවා. දැන් මේක යොදාගෙන තමයි ඇත්තටම මේ ලොකු විනාශයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක හින්දා තමයි මේ
මදුෂ ඇත්තටම මේ දැන් මේ ෆිල්ම් එක ගැන කතා කරන්න යනවා කියලා මේ මම දැන් අද මගේ යාළුවන්ට කිව්වෙන් පස්සේ මට ගොඩක් දෙනෙක් කිව්වා මේ ෆිල්ම් එක ගැන කතා කරලාට කමන්නේ මේක මේ බැඩ් මොනවාද ෆිල්ම් එකේ තියෙන්නේ එහෙම කීලිවෙලා මේ එහෙමනම් කරන්න එපා එහෙම කීලිවෙලා මේ ඒක නිසා පුළුවන් තරම් අඩු කරමු මේ මොකද්ද ෆිල්ම් එකේ මොනවාද කරන්නේ කියන්නේ මොනවාද වෙන්නේ එහෙම එහෙම කියලා කියන ඒවා මේ දැන් වාකිව මේ ඇන්ටිමැටර් ගැන තියෙනවා කියලා ඇත්තටම අපි අද අපිට කතා කරන්න ඕනුනේ මේ ඇන්ටිමැටර් ගැන. මේ මං හිතන්නේ මේක තමයි මේ අපිට හම්බු වෙච්ච පළවෙනි මේන් ස්ට්‍රීම් ෆිල්ම් එක මෙහෙම ඇච්චර ඇන්ටිමැටර් ගැන කතා වෙන. මේ ඇන්ටිමැටර් ගැන කතා කරොත් මන්රංග, මේ මොකද්ද මේ ඇන්ටිමැටර් කියන්නේ, මොකද්ද මේ ඇයි මේකට මෙහෙම ඇන්ටිමැටර් කියන්නේ, මොකද්ද මේ පසුබිම ගැන කතා කරොත්?
ඔව්, මුලින්ම ඇන්ටිමැටර් ගැන කියද්දී පටල ගන්න හොඳ නැහැ. ඇන්ටිමැටර් සහ ඩාර්ක් මැටර් කතා කරන්න ඕනේ. ඩාර්ක් මැටර් කියන එකත් ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඩාර්ක් මැටර් නෙවෙයි ඇන්ටිමැටර් කියන එක ඊට වඩා හොඳ ඉතිහාසයක් තියෙන ඉතා කියන්නේ විද්‍යාඥයන් හොඳින් දන්න දෙයක්. ඩාර්ක් මැටර් කියන එක තාම විද්‍යාඥයින් අතර පවතාම සැකසිත දෙයක්. ඇන්ටිමැටර් කියන එක ඒ විතරක් නෙවෙයි හොඳින් දන්න දෙයක් විතරක් නෙවෙයි, ඒකේ ප්‍රායෝගික භාවිත තියෙනවා. ඒ කියන්නේ දැනටමත් අපි විවිධ කාරණා සඳහා ඇන්ටිමැටර් ප්‍රායෝගික එදිනෙදා ජීවිතේ භාවිත වෙනවා. හොඳම උදාහරණයක් තමයි PET ස්කෑන් කියන්නේ. PET ස්කෑන් වැඩ කරන්නේ ඇන්ටිමැටර් තාක්ෂණයෙන්. එතකොට ඇන්ටිමැටර් කියලා කියන්නේ අපි දැනට දන්න අංශු, ඒ කියන්නේ සබ් ඇටමික් පාටිකල්ස්, ඒ කියන්නේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වගේ දේවල්, ඒ හා සමානම නමුත් ආරෝපණයෙන් ඊට ප්‍රතිවිරුද්ධ දේවල් වලට, උදාහරණයක් ඇටියට ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝනයකට, ඉලෙක්ට්‍රෝනයකට නෙවෙයි ඇත්තටම කියනවා නම් ඉලෙක්ට්‍රෝනයක් වගේ දෙයකට, ඒක පොසිට්‍රෝනයක් කියලා අපි කියනවා. මේ වගේ හැම ආරෝපිත පාටිකල් එකකටම ඇන්ටිමැටර් පාටිකල් එකක් තියෙනවා ඇති කියලා අපි උපකල්පනය කරනවා.
ඔව්, මනරෝග කිව්වා මේ දැන් අර උදාහරණයකට ගත්ත PET ස්කෑන් එකකින් මෙහෙම අපි මේක ප්‍රායෝගිකව භාවිතා වෙනවා කියලා. ඇත්තනම් මේ ඔයාලා දැනගන්න ඕනේ දැන් අපේ නිකන් ඇඟ ගත්තාම, කියන්නේ හියුමන් බඩි එක, කියන්නේ කවුරු හරි මිනිහෙක්ගේ ඇඟක් ගත්තාන් පස්සේ ඒකෙන් ඇත්තටම ඇන්ටිමැටර් අපි කියනවා එමිට් වෙනවා කියලා. කියන්නේ ඇන්ටිමැටර් නිකුත් වෙනවා. මොකද දැන් අපි තුමු දැන් අපි ගත්තොත් එහෙම මිනිහෙක් කිලෝග්‍රෑම් 80ක් විතර බර එක්කෙනෙක්. මේ එතකොට දැන් එයා ඒ කියන්නේ සයන්ටිස්ට් හොයාගෙන තියෙනවා ඒ කිලෝග්‍රෑම් 80ක් බර එක්කෙනෙක්ගෙන් පොසිට්‍රෝන්ස් 180ක් විතර පෑයකට මේ නිදහස් වෙනවා කියලා. මේක වෙන්නේ ඇත්තටම මේ පොටෑසියම් 40 කියන සමස්ථානිකයේ ෂේවීමකින් තමයි වෙන්නේ. මේ පොටෑසියම් 40 ඇත්තටම අපේ ඇඟට එන්නේ අපි කන බොන, කියන්නේ ඇත්තටම වතුරෙන් සහ අපි කන කෑම් වලින් තමයි මේ පොටෑසියම් ඇඟට එන්නේ. මදුෂ, මේ මොනවද දැන් අපි දැන් ඇන්ටිමැටර් ගැන හඳුන්වා දීමක් දුන්නා, මේ දැන් මොකද්ද අපිට මේ විශේෂයෙන් මේ ගැන අපිට කියන්න තියෙන්නේ?
ඔව්, දැන් ෆිල්ම් එකේ ඇත්තටම කතා කරන විදිහට මේ ඇන්ටිමැටර් යොදාගෙන මං අර කලින් කිව්වා වගේ විශාල විනාශයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇන්ටිමැටර් සහ අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී දකින නෝමල් මැටර් එක ඇන්ටිමැටර් සම්බන්ධ වුණොත් එහෙම මෙතෙන්දී ලොකු විනාශයක් වෙනවා. මේ වගේ දෙයක් තමයි මෙතෙන්දී මේ ෆිල්ම් එකේදී කතා වෙන්නේ.
කොමදුෂ මේ එපි එන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් ෆිල්ම් එක ගත්තොත් එහෙම ඒකේ කතා වෙනවා මේ මේ සර්න් එක ගැන. අපි පොඩ්ඩක් සර්න් කියන්නේ මොකද්ද මේ එහෙම කියලා කතා කරොත් එහෙම මොකද්ද මේ සර්න් මොනවද කට්ටිය කරන්නේ මොනවද කොහෙද තියෙන්නේ එහෙම ඇහුවොත් එහෙම.
ඔව් සර්න් කියලා කියන්නේ ඇත්තටම මේ සරලව කිව්වොත් එහෙම පාටිකල් ෆිසික්ස් ලැබෝටරි එක. ඒ කියන්නේ මෙතෙන්දී වෙන්නේ මේ අර සබ් ඇටොමික් පාටිකල්ස් තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රෝටෝන්ස් නියුට්‍රෝන්ස් සහ ඊටත් අමතරව තියෙන පොසිට්‍රෝන් වගේ සබ් ඇටොමික් පාටිකල්ස් ගැන අධ්‍යයනය කරන ලැබෝරටරි එකක් තමයි සර්න් කියලා කියන්නේ. අනිත් එක සර්න් තමයි දැනට ලෝකේ තියෙන ලොකුම මේ වගේ මේ පාටිකල් ෆිසික්ස් ලැබෝරටරි එක. සර්න් කියන්නේ ඇත්තරම මේ කෙටි නාමය. මේකේ දීර්ඝ නාමය ඇවිල්ලා මේක ඇත්තම දීර්ඝ නාමය ගත්තොත් මේකේ අර සර්න් කියන එකේ ෆ්‍රෙන්ච් වර්ඩ් එකක් තියෙන්නේ. නමුත් ඒකේ ඉංග්‍රීසි තේරුම තමයි යුරෝපියන් ඕගනයිසේෂන් ෆෝ නිව්ක්ලියර් රිසර්ච් කියන එක. මේක තියෙන්නේ ජිනීවා වල, ඒ කියන්නේ ස්විස්සර්ලන්ඩ් වල ජිනීවා කියන නගරයේ මූලස්ථානයේ තියෙන ජිනීවා වල. අනිත් ඒ තමයි මේක ස්ටැබ්ලිෂ් කරලා තියෙන මුල් වරට 1954 දී. මේකදී වෙන්නේ මොක, ඒ කියන්නේ පාටිකල්ස් සෑහෙන වේගකින් ඇක්සලරේට් කරලි වල එකිනෙකට ගැටීමක් කරනවා. දැන් සර්න් එක ගත්තාම ඇත්තටම දැන් පොළොව මට්ටමේ ඉඳන් බලද්දී අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ සාමාන්‍ය මක් හරි දැන් NASA ESA වගේ තියෙන වගේ ආයතන වගේ බිල්ඩින්ග්ස් කීපයක් විතරයි. නමුත් ඇත්තටම මේ සර්න් කියන එකේ වැදගත්ම කොටස තියෙන්නේ පොළොව යට මීටර් 100ක් විතර පල්ලෙහැ. දැන් මීටර් 100ක් විතර පල්ලෙහැන් තමයි සර්න් වල තියෙන වැදගත්ම මේ දේ තියෙන්නේ. මොකද මේ මීටර් 100ක් විතර පල්ලෙහැන් වෘත්තාකාර පත විදියට විශාල ටනල්ස් විදිහට හදලා තියෙනවා මේ කලයිඩර්ස්. මේකෙදි වෙන්නේ මේ පාටිකල්ස් විශාල වේගකින් එකිනෙක ගැටීමකට ලක් කරනවා. මේ විදියට දැන් සර්න් වල ගත්තාම සර්න් වල එක ඇක්සලරේටර් එකක් නෙමෙයි තියෙන්නේ, ඇක්සලරේටර්ස් කීපයක් තියෙනවා. දැනට තියෙන විශාලම එක තමයි LHC කියලා කියන්නේ. ඒ කියන්නේ Large Hadron Collider කියන එක. මේකෙදි ඇත්තට දැන් ඔයගොල්ලන් බලයි මේ මේ විදිහට මේ විද්‍යාඥයෙකු තියලා ඉවරලා ඇහැටවත් පේන්නේ නැති පරමාණු වගේ දේවල් විශාල වේගකින් මෙච්චර මේ ලොකු කියන පොළොව යට විශාල ටනල්ස් වගේ දේවල් ඇති කරලා ඉවරලා මේකෙන් මේ විදිහට මේ හප්පලි ඉවරලා මොකද්ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇත්තට මේකෙන් ගොඩක් දේවල් බලා මේ මේ හොයා ගන්න පුළුවන්. එකක් තමයි දැන් අපි ඇත්තටම දන්නේ දැන් අපේ විශ්වය අපි ආරම්භ වුණා කියලා හිතන්නේ දැනට පිළිගන්න මතය වෙන්නේ Big Bang කියන තීරියක. මේ Big Bang කියන තීරියකේ එහෙම විස්තර වුණත් තාම අපිට හරියටම මේ තීරිය ගන්න නැහැ ඇත්තටම Big Bang වෙන අවස්ථාවේදී මොකක්ද උනේ කියලා. දැන් එහෙම වෙන්න ඕන, ඒ කියන්නේ මේ Big Bang එකේදී කියන්නේ මුළු විශ්වයම ඉතා කුඩා පරිමාණයකට කේන්ද්‍රගත වුණා කියලා. නමුත් ඒ ඒ කේන්ද්‍රගත වීමේදී ඒ ඒ ඒ තියෙන එන්වයරන්මන්ට් එක විස්තර කරන්න පුළුවන් තීරයක් අපි ළඟ නැහැ. මොකද මේ වගේ තීරයකට කියන්නේ the theory of everything කියලා. ඒ කියන්නේ මේ දැනට තියෙන අපි පාවිච්චි කරන ක්වොන්ටම් තීරය එක සහ කියන්නේ සහ ඒ වගේම සාපේක්ෂතාවාදය වගේ ඒ පාවිච්චි කරන තීරි හැම එකම එකම තීරයකින් පැහැදිලි කරන්න ඕනේ. දැන් ඇත්තට මේ වගේ තීරියකට ලොකු උදව්වක් සපයනවා මේ Large Hadron Collider වගේ ඒ කරන එක්ස්පෙරිමන්ට්ස්. ඒ වගේම තමයි ෆිල්ම් එක ගැන කතා කරොත් මේ ෆිල්ම් එකේ කියවෙනවා මේ සර්න් කියන මේ ආයතනයේ යම් කිසි ආකාරයකින් ඇන්ටිමැටර් නිපදවීමක් වෙනවා.
අතන ෆිල්ම් එකේ මේ ඇත්තටම ඇත්තම සර්න් එකේ තමයි කට්ටිය මේ ෂූටින් කරලා තිබ්බේ. ගොඩක් වෙලාට එහෙම එතන අවසර ලබා ගන්න, කියන්නේ අවසර දෙන්නේ නැහැ සයන්ටිස්ට්ලා ඇරෙන්න වෙන කාටවත් එතන ගිහිල්ලා එහෙම මේකක් කරන්න. ඒත් හැබැයි මේ ෆිල්ම් එකේ කට්ටිය ඒක කොහොම හරි අවසර අරගෙන තිබ්බා. මේ ෆිල්ම් එක ගොඩක්ම සර්න් එකත් එක්ක දැන් එයාලගේ වෙබ්සයිට් එහිකුත් පබ්ලිෂ් කරලා තියෙනවා සර්න් සර්න් සයිට් එකෙන්ම මෙහෙම කියන්නේ ද සයින්ස් බිහයින්ඩ් ඒන්ජල්ස් ඇන් ඩීමන්ස් කියලා. මේ ඒක අපි ඇත්තන පොඩ්කාස්ට් එකේ අර මේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඇඩ් කරන්න, ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ ගොඩක් විස්තර දාලා තියෙනවා මෙහෙම මොකද්ද මේ ෆිල්ම් එකේ කියවෙන්නේ මොනවාද, මේ ඇත්තට මේක මෙහෙම වෙනවාද එහෙම එහෙම කියලා. මදුෂ කී කී හිටියා මේ මොකද්ද ෆිල්ම් එකෙන් වෙන්නේ, කියන්නේ සර්න් එක ඇතුලේ මොන එක්ස්පෙරිමන්ට් එකක් ගැන කතා වෙනවා. ඒ මොකද්ද කතාවෙන්?
ඔව්, එක්ස්පෙරිමන්ට් එක කියන්නේ සර්න් එක ඇතුලේදී ඇන්ටි මැටර් යම් කිසි ආකාරයක සැලකිය යුතු ප්‍රමාණයක් එකතු කර ගැනීමක් කරනවා. දැන් ඇත්තටම මම දැනගෙන තියෙන හැටියට එහෙම මේ තෙක් වෙනකන් එහෙම සැලකිය යුතු ප්‍රමාණයක් ඇන්ටි මැටර් අපි එකතු කරගෙන නැහැ. ඇන්ටි මැටර් හදලා තියෙනවා සර්න් එක ඇතුලේම, නමුත් එහෙම එකතු කර ගැනීමේ දෙයක් කරලා නැහැ. දැන් ෆිල්ම් එකේදී කියවෙන විදිහට ඇන්ටි මැටර් ග්‍රෑම් 4ක විතර ප්‍රමාණයක් එකතු කර ගැනීමක් කරලා තියෙනවා. නමුත් දැන් මම තොරතුරු හොයාගෙන යද්දි මට හොයාගන්න පුළුවන් උනේ ඇන්ටි මැටර් ග්‍රෑම් එකක් හදන්න නම් අපි මුළු ලෝකෙම අවුරුදු 100ක් පාවිච්චි කරන ඉලෙක්ට්‍රිසිටි එක ඒ ග්‍රෑම් එකක් හදන්න යොදා ගන්න මේ ග්‍රෑම් එකක් හදන්න මේ උමනා වෙනවා කියලා. දැන් එහෙම ගත්තොත් එහෙම ග්‍රෑම් 4ක් විතර හදන්න අවුරුදු 400ක් විතර යනවා. දැන් ඇත්තටම මේ ෆිල්මේ කතා වෙන විදිහට ඒ විදිහට ලේසියෙන් මේ ඇන්ටි මැටර් හදන්න පුළුවන් හැකියාවක් නැහැ. අනිත් තමයි ෆිල්ම් එකේදී කියනවා ඇන්ටි මැටර් යම් කිසි ආකාරයකට අර බල්බයක් වගේ දෙයකට එකතු කර ගැනීමක් කරනවා. දැන් එහෙම මේ එකතු කර ගැනීමක් කරනやつ එච්චර ප්‍රායෝගික දෙයක් නෙමෙයි. මොකද දැන් එහෙම කරන්න ඕන නම් ඒ අදාළ කියන්නේ භාජනය සම්පූර්ණයෙන්ම රික්තයක් වෙන්න ඕනේ. වායු අණුවක්වත් එතන තියෙන්න විදියක් නැහැ. මොකද වායු අණුවක් එතන තිබ්බොත් එහෙම සම්පූර්ණයෙන්ම ඒක ලොකු එක්ස්ප්ලෝෂන් එකක් වෙනවා. ෆිල්ම් එකේ තියෙන විදිහටම ඇත්තටම ප්‍රැක්ටිකලි එහෙම කරන්න පුළුවන් එහෙම කරන්න පුළුවන් හැකියාවක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.
ඔව් මන්රංග, මේ දැන් මදුෂ කිව්වා මෙහෙම ඇන්ටි මැටර් මැටර් එකතු වෙලා ඉවරලා මෙහෙම ලොකු එක්ස්ප්ලෝෂන් එකක් ඇති වෙනවා කියලා. ඇයි මෙහෙම සංසිද්ධියක් සිද්ධ වෙන්නේ?
හරි, ඒ සංසිද්ධිය සිද්ධ වෙන්නේ සාමාන්‍ය මැටර් ශක්තිය බවට පරිවර්තනය වීමේ ඉක්වේෂන් එකට. ඒ කියන්නේ E සමාන MC වර්ගයටම සමානුපාතිකව. මෙතෙන් තේරුම් ගන්න ඕනි ඇන්ටි මැටර් කිව්වත් ඒ ඇන්ටි මැටර් වල ස්කන්ධයක් පවතිනවා. කියන්නේ M පවතිනවා. ඒක හින්දා මේ ඒ වගේ මේ ඒව ස්කන්ධය අතින් මැටර් يعني ඒව සමාන කවුන්ටර් පාර්ටිස්. ඒ කියන්නේ ප්‍රෝටෝනයක් නම් ඒකේ ඍණාරෝපිත ප්‍රෝටෝනයට ස්කන්ධයෙන් සමානයි. මේ වගේ ප්‍රෝටෝන දෙයක් හරි මේ වගේ ඇන්ටි මැටර් මැටර් සමාන දේවල් දෙයක් එකතු වුනහම වෙන්නේ ඒ දෙකම ශක්තිය බවට හැරෙනවා. ඒ ශක්තිය බවට හැරෙද්දි අපි සුපුරුදු විදියට E සමාන MC විදියට MC වර්ගයේ සමීකරණේ පාවිච්චි කරලා තමයි ශක්තිය ගන්නේ කරන්න ඕනේ. ඒතකොට විතා විශාල ශක්තියක් ලැබෙනවා. මෙන්න කියන්න ඕනේ දැන් අපි සාමාන්‍ය පරමාණු බෝම්බයක් ගත්තොත් යුරේනියම් වගේ බැරමූල ද්‍රව්‍යයක් කින් වැඩ කරන සාමාන්‍ය පරමාණු බෝම්බයක් ගත්තොත් ඒකේ ඉතා ඒ අපි E සමාන MC වර්ගයේ දැම්මට නමුත් ඒ E සමාන MC වර්ගයට ලක් වෙන මුළු ප්‍රමාණයට වඩා ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඇත්තටම පරමාණු බෝම්බේ නිපදවන්න. ඒ කියන්නේ පරමාණු බෝම්බෙට යොදා ගන්නා සියලුම යුරේනියම් හෝ ඒ බැර මූල ද්‍රව්‍ය සම්පූර්ණයෙන් පුපුරන්නේ නැහැ. ඒකෙන් කොටසක් තමයි එහෙම වෙලා බෝම්බයක් හැටියට වැඩ කරන්නේ. නමුත් ඇන්ටි මැටර් වලදී ඒ ඇන්ටි මැටර් යොදා ගන්න සියලුම දේවල් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒක හන්ද දැන් පරමාණු බෝම්බයක් හදන්න යන බරට වඩා ගොඩක් අඩුයි ඇන්ටි මැටර් බෝම්බ එක බර. නමුත් දෙකේම පිටිපස්සේ තියෙන මූලධර්ම එකයි. ස්කන්ධය ශක්තිය බවට හැරෙනවා. නමුත් අඩු ස්කන්ධයකින් වෙන්නේ ඇන්ටි මැටර් වලදී සියලුම ස්කන්ධය ශක්ති බවට හැරෙනවා. නමුත් සාමාන්‍ය පරමාණු බෝම්බෙකදී ඒ පරමාණු බෝම්බයට දාන සියලුම ස්කන්ධය ශක්ති බවට හැරෙන්නේ නැහැ. ඒක හන් තමයි අතිශය විශාල ශක්තියක් ඉතා කුඩා ස්කන්ධයකින් ඇති වෙන්නේ ඇන්ටි මැටර් බෝම්බයක් සඳහා.
දැන් මේ ෆිල්ම් එකේ කියනවා සර්න් එකෙන් හදනවා කියලා ඉවරලා දැන් මේ මදුෂත් කිව්වා ග්‍රෑම් 4ක වගේ ප්‍රමාණයක්. මේ ඇත්තටම මේ සර්න් එකෙන් මේ වෙනකොට මේ දැන තියෙන හිස්ටරි එක අනුව එකට්ටියට පුළුවන් වෙලා තියෙන්නේ ඇන්ටි මැටර් නැනෝග්‍රෑම්ස් 10ක් වගේ ප්‍රමාණයක් තමයි අයාලට හදාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ඇන්ටිමැට නැනෝග්‍රෑම් 10ක් ශක්තිය බවට හැරවුවොත් එහෙම එයාල කියලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ශක්තියක් එන්නේ සම අපි කියන වොට් ඇටේ බල්බ් එකක්, වොට් ඇටක බල්බ් එකක් පැය 4ක් විතර පත්තු කරන්න පුළුවන් තරම් ශක්තියක් තමයි මේ නැනෝග්‍රෑම් 10කින් ගන්න පුළුවන් කියලා කියන්නේ. නමුත් මේ මිට වඩා ලොකු ග්‍රෑම් ගානක ඇන්ටිමැටර් අපි නිපදවන්න පුළුවන් නම් ඇත්තටම හිතාගන්නත් බැරි තරමේ එක්ස්ප්ලෝෂන් කියන්නේ අපි කියන එක්ස්ප්ලෝසිව් පවර් එකක්, යාලා TNT හරි මොකක් හරි අපි ඒ වගේ යූස් කරන මේ ටර්ම් එකකින් ගත්තොත් එහෙම ඒ වගේ ඒවා මේ බිලියන ඊට වඩා බිලියන ගණනකින් ඊට වඩා බිලියන ගණනක් වැඩි ශක්තියක් මේකෙන් නිපද වෙනවා කියලා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඔතන දැන් කියලා තියෙනවා. දැන් ඔය ග්‍රෑම් ගාන ප්‍රශ්න ඇරුණාම තව එකක් තියෙනවා. දැන් ඔය රඳවා ගන්න එක දැන් ෆිල්ම් එකේ මේකෙ පෙන්නනවා මෙහෙම ඇන්ටිමැටර් රඳවා ගන්න එක මෙකනිසම් එකක්. ඒ කට්ටිය මේ එතන ස්පෙෂල් ඩිවයිස් එකක් හදලා මෙහෙම ඒක ඇතුළට ඇන්ටිමැටර් කලෙක්ට් කරගන්නවා. එහෙනම් පොඩ්ඩක් අපිට ඒක ෆිල්ම් එකේ දකින්න ලැබෙනවා නියම්. ඒ කියන්නේ ඇත්තම නියම් ග්ලාස් කන්ටේනර් එකක් වගේ එකක්. මේ ඇත්තම මේ මනරංග මේ මෙහෙම ඇන්ටිමැටර් අපිට කොහෙට හරි මෙහෙම ඇහැට පේන්න එකතු කරගන්න පුළුවන්ද? මේ අපි ට්‍රැප් කරගන්නවා කියලා කියන්නේ ඇන්ටිමැටර් මේ ට්‍රැප් කරගනිද්දි මොනවද මේ එන ප්‍රශ්න?
ඔව් ඇන්ටිමැටර් ට්‍රැප් කරද්දී එන ප්‍රධාන ප්‍රශ්නයක් ගැන ඉස්සෙල්ලා මදුෂ කතා කරා. ඒ කියන්නේ ඇතුලේ වාතය තියෙන එක. මොකද වාතය කියන්නේ නෝ සාමාන්‍ය මැටර්. ඒත් එක්ක ඇන්ටිමැටර් එකතු වෙලා ඉතා විශාල එතන ඇතුලේ ඇන්ටිමැටර් විනාශ වෙන්න පුළුවන්. ඒ ඇරුණහම ඒ ප්‍රශ්නේ ඇරුණහම තව ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඇන්ටිමැටර් කියන්නේ සාමාන්‍ය මැටර් වගේම දෙයක්. ඒක කියන්නේ පරමාණු චලනය වෙමින් තියෙන්නේ. ඒක හන්ද නිකන් මොකක් හරි ඇතුලේ දාලා තියන්න බෑ. මොකද ඒ දාලා තියෙන භාජනයේ බිත්ති හැදිලා තියෙන්නේ නෝමල් මැටර් වලින්. ඒ කියන්නේ වීදුරු වගේ දෙයක් ගත්තොත් ඒක සාමාන්‍ය පරමාණු. ඒක හන්ද ඒ සාමාන්‍ය පරමාණුත් එක්ක මේ ඇන්ටිමැටර් ගැටුණාම එතෙන්දී ආයේ ඇන්ටිමැටර් විනාශ වෙන්න පුළුවන්. ඒක හන්ද මේ එහෙම දාලා තියාගන්න පුළුවන් කමක් නැහැ. මේකට පාවිච්චි කරන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයකින් හැදිච්ච විද්‍යුත් චුම්බක උගුලක් කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ට්‍රැප් එක. ඒකෙදි වෙන්නේ මේකේ තියෙන චුම්බක භාවය හන්දා මේ අපි පාවිච්චි කරන පාටිකල්ස්, ඒ කියන්නේ මේ ඇන්ටිමැටර් චාර්ජ්ඩ්, ඒ කියන්නේ යම්කිසි ආරෝපණයක් දරනවා. ඒක හන්දා චාර්ජ් ඇන්ටිමැටර්ස් චුම්බක ක්ෂේත්‍රයක් හරහා ගමන් කරද්දී සාමාන්‍ය අංශු චුම්බක ක්ෂේත්‍රයක් සාමාන්‍ය ආරෝපණයක් දරන අංශු චුම්බක ක්ෂේත්‍රයක් හරහා ගමන් කරද්දී නැවීමකට ලක් වෙනවා වගේ මේවත් නැවීමකට. ඒවත් කියන්නේ ගමන් පතේ වෙනසකට ලක් වෙනවා. අවශ්‍ය තරම් චුම්බක ශක්තියක් ඒ කියන්නේ දුන්නොත් මේක රවුමක ගමන් කරන්න පටන් ගන්නවා. මේ දේ රවුමක ගමන් කරන්න පටන් ගත්තාම අපිට ඒක ඒ විදිහටම තියාගන්න පුළුවන් ඒ පතේ අවශ්‍ය තරම් කාලයක්. මෙහෙම තමයි සාමාන්‍යයෙන් මේ වගේ දේවල් රඳවා තියාගන්න පාවිච්චි කරන්නේ මේ වගේ ක්‍රමයක්.
දැන් මේ අපි කියන මේ අර පාටිකල් ඇක්සලරේටර් එකකින් අපි හිතමු දැන් අපි ඇන්ටිමැටර් කොහොම හරි නිපද වෙන ඇන්ටිමැටර් දැන් මනරංග කිව්වා වගේ මෙහෙම ට්‍රැප් එකකට ගනිද්දි අපිට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? මේ මේකත් එක්ක අර අපි කලයිඩ් කරන මේ මැටත් මැට එන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපි කොහොමද පියෝ ඇන්ටිමැටර් මේ වෙන් කරලා අපි හිතමු දැන් අපි ට්‍රැප් එකක් හදනවා ඇන්ටිමැටර් කොහොම හරි තියාගන්න පුළුවන් වෙන. හැබැයි මේ ට්‍රැප් එක ඇතුළට ඇන්ටිමැටර් විතරක් කොහොමද අපි ගන්නෙ?
ඇන්ටිමැටර් කියුවා මෙතන විශේෂයෙන් අපි වැදගත් වෙන්නේ ප්‍රෝටෝනවල ඇන්ටිමැටර් එක. ඒවත් يعني ප්‍රෝටෝනයකට ස්කන්ධයෙන් සමාන, නමුත් ඍණ ආරෝපණයක් දරන අංශු අල්ලා ගැනීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඒව තමයි අපිට හොයාගන්න ඇත්තට මේ අමාරු වර්ගය. ඒක හන්දා දැන් එතකොට කරන්න පුළුවන් මේකේ චුම්බක ක්ෂේත්‍රයක ලක් කරාම මේ ගමන් කරන අංශුන් සාමාන්‍යයෙන් ධන ඍණ ආරෝපණය දක්වන අංශුන් ගමන් කරන්නේ يعني වාමාවත සහ දක්ෂිණාවත කියන්නේ පැති දෙකකට කරකෙන්නේ යා ගමන්. ඒක හන්දා අපිට පුළුවන් එහෙම වෙන් කරගන්න, ඒ කියන්නේ එන අංශුන් චුම්බක ක්ෂේත්‍රයට හරහා ගමන් කරද්දී අපිට අදාළ අවශ්‍ය ආරෝපණ වර්ගය එහෙම වෙන් කරගන්න පුළුවන් ඒ චුම්බක ක්ෂේත්‍රය පාවිච්චි කළාම. දැන් තවදුරටත් මෙහෙම අපි දැන්ට එකතු කරගත්තේ ස්කන්ධයෙන් වැඩි අංශු වර්ගය. ඒ ඊට අමතරව පොසිට්‍රෝන ඒවත් කියන්නේ ඉලෙක්ට්‍රෝනයකට සමාන ඉතා ගැන කුඩා බරක් තියෙන නමුත් ධන ආරෝපණයක් දරන අංශු වර්ගයත් එකතු කරගන්න ඕනේ. ඒ අංශු දෙවර්ගයම එකතු කරලා තමයි ඇන්ටි හයිඩ්‍රජන්, ඒ කියන්නේ හයිඩ්‍රජන් වලට සමාන නමුත් එක් එක් අංශුවේ ආරෝපණයෙන් විරුද්ධ පරමාණුවක් ඇන්ටි ඇන්ටිමැටර් වලින් ඇන්ටිමැටර් උදාසීන ඇන්ටිමැටර් එකක් හදාගන්නේ ඒ දෙකම එකතු කරලා.
දැන් ෆිල්ම් එකේ කියනවාගේ අපි කියන්නේ විනාශකාරී දෙයකට ඇන්ටිමැටර් පාවිච්චි කරන්නෙත් නැත්තම් ඊට කියන්නේ අපි දැන් කතා වුණා බලශක්තිය කියන්නේ ඇන්ටිමැටර් වලින් මොකක් හරි එහෙම බලශක්තියක් නිපදවන එකත් ප්‍රායෝගික වැඩක් නෙවෙයි නං. ඇත්තටම ඇයි මේ අපි මේ ඇන්ටිමැටර් ගැන රිසර්ච් කරන්නේ?
ඇත්තනම ඇන්ටිමැට රිසර්ච් ඉතාම වැදගත් ෆිසික්ස්වල තියෙන මේ දවස්සල තාම උත්තර දෙන්න බැරි ප්‍රශ්න වලට උත්තර දෙන්න අපිට දත්ත සපය ගන්න. ඉන් එක වැදගත් ප්‍රශ්නයක් තමයි මේ ඇන්ටිමැට වලින් නිකුත්වන ආලෝකය පිළිබඳ ප්‍රශ්නය. කියන්නේ ඇන්ටිමැට ශක්තිය අවශෝෂණය කරගෙන ඒ ශක්තිය විමෝචනය කරද්දි විමෝචන වර්ණාවලියක් ඇති වෙනවා, සාමාන්‍ය ඕනි මූලද්‍රව්‍යක වගේ ඇති වෙනවා කියලා අපි ඇති කියලා උපකල්පනය කරනවා. පරීක්ෂණය තාම හරියට කරලා නැහැ. එහෙම විමෝචන වර්ණාවලියක් ඇති වෙනවා නම් තියරි වලට අනුව තියරිටිකලි මේක හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියම සමාන වෙන්න ඕනේ. මොකද විමෝචන වර්ණාවලියක් ඇති වෙන්නේ සාමාන්‍යයෙන් පරමාණු දෙකේ يعني ආරෝපණ වගේ දේවල් තමයි බලා රඳාපවතින. ආරෝපණ එක ස්කන්ධය සහ භ්‍රමණය වෙන ශීඝ්‍රතාවය. ඉතින් මේ තුන මේ දෙකේම සමාන වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් හයිඩ්‍රජන් වල සහ ඇන්ටිමැටර් වල. නමුත් අපි දැන්ටම දන්නවා ආරෝපණ සහ ස්කන්ධය සමානයි කියලා. වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍ය කාරණේ තමයි මෙතනදී මේ පරමාණු ඉලෙක්ට්‍රෝනේ පරමාණු වටා ගමන් කරන වේගය. ඒක ඇන්ටිමැටර් වල සහ මැටර් වල ඒක අතර වෙනසක් තියෙන්න පුළුවන්. පුළුවන් නෙමෙයි බොහෝ විට තියරි අනුව නොවෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ. නමුත් ඒක තාම පරීක්ෂණාත්මකව ඔප්පු කළ නැති හින්දා මේ වගේ දේවල් ඇත්තටම ෆිසික්ස් වල තියෙන තාම හොයාගත්ත නැති ඉතා වැදගත් ප්‍රශ්න. ඒ වගේ වලට උත්තර දෙන්න විද්‍යාඥයින් මේ වගේ පරීක්ෂණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇන්ටිමැටර් අවශ්‍ය තරම් ප්‍රමාණයක් එකතු කරගන්න ලැබුණා. ඒක. අනිත් එක ඇන්ටිමැටර් සහ ගුරුත්වාකර්ෂණය පිළිබඳ තියෙන සම්බන්ධය. ගුරුත්වාකර්ෂණය පිළිබඳ තියෙන දැන්ට තියෙන සංකල්ප දියුණු කරන්න එක මේ දවස්වල ෆිසික්ස් වල තියෙන ඉතා වැදගත් කාරණයක්. මොකද ගුරුත්වාකර්ෂණය කියන එක හරියටම නිවැරදිව අර්ථ දක්වන්න පුළුවන් තනි ක්‍රමයකට එන්න පුළුවන් කියන එක තමයි විද්‍යාඥයින්ගේ මේ ලොකුම බලාපොරොත්තුව වර්තමාන තියරිටිකල් ෆිසික්ස්. ඒ සඳහා උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ වගේ ඇන්ටිමැටර් ගුරුත්වාකර්ෂණය යටතේ හැසිරෙන ආකාරය, يعني ගුරුත්වාකර්ෂණයට ආකර්ෂණය වෙනවද ගුරුත්වාකර්ෂණය විකර්ෂණය වෙනවද මේක හරියට නිරීක්ෂණය කරන්න ලැබුණොත්. ඉතින් ඇන්ටිමැටර් අවශ්‍ය තරම් ප්‍රමාණයක් හොයාගන්න ලැබුණොත් සහ ඇන්ටිමැටර් වල තියෙන ලොකුම ප්‍රශ්නේ ඇන්ටිමැටර් එක පරීක්ෂණ කරන්න ඇන්ටිමැටර් ඩීසලරේට්, يعني ඇන්ටිමැටර් නිපදවද්දී ඇන්ටිමැටර් ඉතා වේගෙන් ගමන් කරන්න. ඒවා රඳවද ගන්න තියාගන්නත් ඉතා වේගෙන් ගමන් කරන අවස්ථාව. ඒ වගේ අවස්ථාවතියෙදී පරීක්ෂණ කරන්න අමාරුයි. ඒකහන්ද ඇන්ටිමැටර් හෙමින් ගමන් කරන පරීක්ෂණ කරන්න පුළුවන් මට්ටමේ තියෙන අවශ්‍ය තරම් ඇන්ටිමැටර් ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥයින් බලාපොරොත්තු වෙනවා.
අපි මුලින්ම කිව්වා ඇන්ටිමැටර් ගැනයි, තව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ තහනමට ලක් වෙච්ච පොත් වර්ගයක් ගැන කියලා. මොකද මේ මේ ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් කතාවේ තියෙනවා මේ ගැලීලියෝ ගැන එහෙම සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මේ ගැලීලියෝ ගැන කතා කරද්දී අපිට මේ විශේෂයෙන් මේ පොතක් හම්බ වෙනවා මෙහෙම ඉස්සර ආගමික බලපෑම් නිසා හා වෙනත් බලපෑම් නිසා මේ තාරකා විද්‍යා මේ වගේ පොත් ගොඩක් තහනමට ලක් වෙච්ච පොත් තියෙනවා. මේ වගේ පොතක් ගැන ඉතිහාසය සඳහන් වෙනවා. මදුෂ මොකද්ද මේ පොත?
ඔව් ඇත්තට මේ ෆිල්ම් එකේ සඳහන් වෙනවා ගැලීලියෝගේ ඒ කියන්නේ රෙස්ට්‍රික්ටඩ් කරලා තියෙන පොතක් ගැන. කියන්නේ කැතලික් චර්ච් එකෙන් මේක පබ්ලිෂ් කරන්න ඉඩ දීලා තිබුණ නැහැ. ඇත්තට මේ පොතේ නම මම හිතන හැටියට මේ ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ කියවෙන පොත වෙන්න ඕනේ ඩයලොග් කන්සර්නින් ද ටූ චීෆ් වර්ල්ඩ් සිස්ටම්ස් කියන ගැලීලියෝගේ පොතක්. මොකද මේ පොතෙන් ගැලීලියෝ උත්සාහ කරා පෘථුවිය සූර්යාවට යනවා සහ කියන්නේ සම්පූර්ණයෙන්ම පෘථුවිය සූර්යාවට යනවා සහ කියන්නේ පෘථු කේන්ද්‍රවාදය බිඳ දමලි වෙලා සූර්ය කේන්ද්රවාදය තමයි හරි කියන එක ඉදිරිපත් කරන්න මේ පොතෙන් එයා උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම ඇත්තම දැන් ගැලීලියෝ ගත්තාම මේ ගැලීලියෝගේ මේ තියෙන මතය හින්දා මේ තියෙන මතය ක්‍රිස්තියානි පල්ලියත් එක්ක විරුද්ධ වුණා. මොකද ක්‍රිස්තියානි ධර්මයෙන් කියවෙන්නේ විශ්වය කියන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විදියට. එතකොට පෘථිවියට මේ විශ්වයේ නිර්මාණයත් එක්කම විශේෂ වූ තැනක් ලබා දීලා තිබ්බා. මොකද ක්‍රිස්තියානි පල්ලිය කැමති වුණ නැහැ පෘථිවිය කියන්නේ සූර්යයා වටේ යනවා කියන එක පිළිගන්න. මොකද අර එතකොට මේ පෘථිවියට ලබා දීලා තියෙන සුවිශේෂ වූ ස්ථානය මෙතනින් නැති වෙලා යනවා. ඒ ඒ ඒ හේතුව හින්දා තමයි ඇත්තට මේ පොත මේ තහනමකට ලක් වුණේ. ඇත්තටම ගැලිලියෝගේ මේ පොත විතරක්ම නෙමෙයි මේ තහනමකට ලක් වුණේ. මොකද මුල් කාලෙදි, ඒ කියන්නේ ගැලිලියෝ ජීවත් වෙලා ඉන්න කාලෙදි ගැලිලියෝ විසින් කරපු හැම දෙයක්ම පබ්ලිෂ් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඊට පස්සේ කාලවලදී ඒ ගැලිලියෝ විසින් ලියපු කියපු සමහර දේවල්, ඒ කියන්නේ අර කලින් කිව්ව පොතට පස්සේ ආපු දේවල් පබ්ලිෂ් කරන්න ඉඩ දුන්නා. නමුත් මේ කියන පොත පබ්ලිෂ් කරන්න ඉඩ නොදී බෑන් කළා තමයි තිබ්බේ. මට තාම තේරෙන්නේ නැති දෙයක් තමයි මේ ෆිල්ම් එකේදී කියවෙනවා, කියන්නේ ෆිල්ම් එකේදී මේ පොතින් තමයි ඇත්තම යම් කිසි ආකාරයක ක්ලූස් ගන්න මිනිමරුම් කීපයක් සිද්ධ වෙනවා. ඒ ඒවට ක්ලූස් ගන්න මේ ගැලියෝගේ පොතෙන්. දැන් මට තේරෙන්නේ නැත්තේ ගැලියෝගේ පොතම ඇයි මේකට යොදාගත්තේ කියන එක. මොකද මේ ගැලිලියෝගේ පොත විතරක් නෙමෙයි එහෙම බෑන් වෙලා තියෙන්නේ. තව තියෙනවා දැන් නිකලස් කොපර්නිකස් ගත්තාම එයාගේ පොත පබ්ලිෂ් කරන්න දුන්නේ නැහැ. ඒකත් මේ විදිහට මේ බෑන් වෙලා තියෙන පොතක්. දැන් ඒ වගේ තහනමකට ලක් වෙච්ච පොත් කීපයක්ම තියෙනවා. ඒතකොට ගැලිලියෝගේ පොත විතරක් ගත් එක මේ කතාවට යොදාගත්ත කියන එකත් ටිකක් පොඩි ගැටලු සහගතයි.
මේ ෆිල්ම් එක ඇත්තටම සඳහන් වෙනවා ආගමික කල්ලියක්, අපි කියන කල්ට් එකක් එහෙම එකක් ගැන. දැන් ගැලීලියෝගේ ඇත්තරම ස්මිත් ගොඩක් අයගේ මතයක් තියෙනවා මෙහෙම ගැලීලියෝත් මෙහෙම මේ වගේ මේ රහස් සම් කියන්නේ සමිති සමාගම් වලට සම්බන්ධ වෙලා හිටියා. ඒක නිසා මේ මෙහෙම එයාගේ සම්බන්ධතාවයක් මේක මේකට මෙහෙම තියෙනවා කියලා. ඔව් ඇත්තටම එක එක්කෙනාගේ එක එක මත තියෙනවා මේක ගැන. මගේ මතය සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන් මතුෂගේ මතයත් එක්ක. ඒක ඇත්තටම අපි බලන විද්‍යානුව තමයි. අද අපි කතා කරේ Angels and Demons කියන ෆිල්ම් එකයි, ඒකේ මොනවාද ඒකේ තිබ්බ ඇස්ට්‍රොනොමි වලට සම්බන්ධයි කියලා අපිට හිතුණ ෆැක්ට්ස් වගේක් ගැන. අපි ලබන සතියේත් අලුත් පොඩ්කාස්ට් එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඉල්ලා සිටිනවා දිගටම අපි එක්ක අපේ පොඩ්කාස්ට් එක රැඳී සිටින්න කියලා.